තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි
සරණාගමනං සම්පූර්ණං
ආමයේ
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේතබ්බං සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං පදන්තා ධම්මසවන කාලෝ අයං පදන්තා ධම්මසවන කාලෝ අයං පදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පේන පින් රූපමං රූපං වේදනා පුප්පු රූපමා මරිචීපමා සංඥා සංකාර කදලූපමා මායූපමාච විඤ්ඤාණං දීපිතා දිච්ච බන්දුනාති උතුම්ම බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා ආරි මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ඒ වගේ මාම උතුම් ආරි භූමි බිහිකලා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ වන අවසරයි අති ගෞරවනීය වතුර ගමනන්ද සිල් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමින් අවසරයි ඒ වගේම මේ ආර්ය මාර්ගයේ යෙමට නොයෙකුතාකාරින් උපකාර කළා වූ මාර්ගෝපදේශ ලබා දුන්නා වූ ඒ සියලු මාරිතුන් වහන්සේට නමස්කාර කරමින් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරණික පින්වතුනි මේ පින්වතුන් අද දිනෙත් සහභාගී වෙන්නේ මේ සතිපතා පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ 14 වෙනි ධර්මදේශනාවට අපි 12 වෙනි ධර්මදේශනාවත් දහතුන්වෙනි ධර්ම දේශනාවක් පැවැත්වී ධාතු මනසිකාරේ කියන මාතෘකාව යටතේ අපි සතිපට්ඨාන සූත්‍රයේ අරමුණු කරගෙන තමයි මේ දිගටම භාවනා ධර්ම දේශනා කරගෙන ගියේ. ඒකේ අපි අනිත් භාවනා කමඨාන් සියල්ලම අවසන් කරලා දැන් ධාතු මනසිකාරේ පමණයි තිබුණේ. එතන මේ ධාතු මනසිකාරේ කියන එක 12 වෙනි ධර්ම දේශනාවේදී අපි මේ ශාරීරික කොටස් මොකද මේක කායනුපස්සනාව අරමුණු කරගෙන ගිය නිසා ශාරීරික කොටස් පඨවි ධාතුවට අයිති වූ තද කොටස් වෙන් කරන ආකාරයත් ඊළඟට ආපෝ ධාතුවට අයිති වූ දීර ස්වභාවයෙන් යුක්ත වූ කොටස් වෙන් කරන ස්වභාවයත් ඊළඟට වායු ධාතුවට අයිති වූ වායු කොටස් වෙන් කරන එක බලන ආකාරයත් ඒ වගේම තේජෝ ධාතුවට අයිති වූ කොටස් වෙන් කරලා බලන ආකාරයත් අපි පළවෙනි ධාතු මනසිකාරය පිළිබඳ කරපු දේශනාවේදී 12 වෙනි දේශනාවේදී සාකච්ඡා කළා. ඊට පස්සේ අපි ප්‍රශ්න අහනකොට ධර්ම සාකච්ඡා වෙලාවේදී යම් යම් අහපු ඒ ධර්ම කරුණු ගැඹුරු ධර්ම කරුණු අහනකොට ඊට වඩා අපි මේ ධාතු මනසිකාරයේ ගැඹුරට යන්න කියලා අදහස් කරලා අපි අපේ 13 වෙනි ධර්ම දේශනාවේදී මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුවල ගති ස්වභාව ටිකක් පමණයි කියලා ගිය සතියේදී අපි සාකච්ඡා කළා. ඉතින් ඒ සතියේදී අපිට සම්පූර්ණයෙන්ම හොඳටම විස්තර කරා ගන්න තරම් කාලයක් මදි වුන නිසා අද දිනේදීත් මේ ඉන්නාස සූදානම් වෙන්නේ මේ ධාතු මනසිකාර කොටස තව දුරටත් විස්තර කිරීම සඳහා. ඒක මේ ධාතු මනසිකාර කොටස මම හිතනවා සමහර පිරිස් අලුතෙන්ම සහභාගී වෙන පිරිසක් ඉන්නවා. ඉස්සෙල්ලාම මේ ධර්ම දේශනාවට සහභාගී වෙන පිරිසුත් ඉන්නවා. එතකොට ඒ පිරිසට සමාහටකම එකපාරටම මේ ඉන්නාසේ ගැඹුරු ධර්ම කරුණු කියනකොට මේක තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා මම හිතුවා මේක ඉතාම වැදගත් ඒ වගේම බොහොම ගැඹුරුට යන දේශනාවක් නැත්තම් මේ ධාතු ස්වභාවයේ ගොඩක් සියුම්ව සාකච්ඡා කරන දෙයක් නිසා මේක හොඳට ස්ථිරව තේරුම් ගන්න මේකේ අවබෝධය වැඩි කර ගැනීම සඳහා තව දුරටත් මේක නැවත නැවත චුට්ටක් සරල කරමින් හැකිතරම් සරල කරමින් නැවත දේශනා කරනවා කියලා අද දිනේදීත් ඒක තව දුරටත් චුට්ටක් සාකච්ඡා කරන්න කියලා හිතුවා. මම හිතන බොහෝ දෙනෙක් වැඩසටහන් වලට සහභාගී වුණ අය මෙතන භාවනා වැඩසටහන් වලට සහභාගී වුණ අය ලංකාවේ සහභාගී වුණ පිරිස සහ මේ ඕස්ට්‍රේලියාවේ සහභාගී වුණ පිරිස කියන දෙකොල්ලම මේකට සහභාගී වෙනවා. ඒ පිරිසට කොහොමවත් මේක අමාරු කොටසක් වෙන්නේ නැහැ. මොකද අපි භාවනා කරමින් මේ කොටස් හොඳට සාකච්ඡා කරලා තියෙන මීටත් වඩා ඒක නිසා ඒගොල්ලන්ට මේක පහසුවෙන් අවබෝධ කරගන්න මතක් කරගන්න ලේසි වේ. විශේෂයෙන්ම මේ තරම් දුරට මේක විස්තර කරන්න උත්සාහ කරන්නේ මේ සූම් දේශනාවට පමණක් සහභාගී වෙන අලුතෙන් සහභාගී වෙන පිරිසට තවත් මේක පැහැදිලි කිරීම කියන අරමුණු කරගෙන. එhmenan අපි ගිය සතියේදී අපි කතා කළා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර කියලා කියන්නේ ගති ටිකක් විතරයි කියලා. පඨවි කියලා කියන්නේ තද ගතිය. ආපෝ කියලා කියන්නේ ආබන්ධන විබන්ධන ගතිය. එහෙම නැත්නම් ඇලෙන වැగిරෙන. ආබන්ධන කියන්නේ එකතු වෙනවා. විබන්ධන කියලා කියන්නේ වෙන් වෙනවා. එහෙම නැත්නම් ඇලෙන වැగిරෙන කියලා පොත්වලින්ම සඳහන් වෙනවා. ඊළඟට තේජෝ කියලා කියන්නේ උණුසුම් ගතිය. වායෝ කියලා කියන්නේ ක්‍රියා කරන, කුම්බන, හකුලන, තල්ලු කරන, ක්‍රියාවක් සිදු කරන ගතියට වායෝ ධාතු කියලා කිව්වා. ඔය විදිහට මේ ධාතු හතර ගති හතරක් කියලා අපි සාකච්ඡා කළා. එතකොට අපි අර මුල පළවෙනිම ධාතු ස්වභාවය කතා කරනකොට අපි පඨවි කිව්වහම පඨවි ධාතුවට අයිති කොටස් කියලා ඒක මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන්නේ තේ ආකාරයට පඨවි ගතියේ වැඩි දේවල් ටික පඨවි ධාතුවට අයිති දේවල් කියලා ගත්තා. හැබැයි ඒක පඨවි ධාතුව නෙවෙයි පඨවි ධාතුව වැඩිපුර තියෙන දේවල් ටික තමයි අපි පඨවි කොටට දැම්මේ. තද ගතිය තියෙන දේවල් ටික. ඊළඟට ආපෝ ධාතුව වැඩි, දියර ස්වභාවයේ වැඩි ටික ආපෝ ධාතුවට අයිති වූ කොටස් කියලා අපි එතනදී වෙන් කළා. හැබැයි ඒ වගේ ආපෝ ධාතුව පමණක් නෙවෙයි තියෙන්නේ, මේ සියල්ලම ධාතු හතරෙන් හැදිලා තියෙනවා කියලා අපි කතා කළා. මේ ධාතු හතරම තියෙනවා. හැබැයි ඒකේ ගොඩක් ප්‍රකට වෙන්නේ වැඩිපුර තියෙන්නේ ආපෝ ධාතුව නිසා. ඒක දියර ස්වභාවයක් පෙන්වු කරනවා. ඒක නිසා අපි ඒවා ආපෝ ධාතුව කියලා, ආපෝ ධාතුවට අයිති වූ කොටස් කියලා ඒ කොටස වෙන් කරා. ඊළඟට මේ වායෝ ධාතුව කියන එකේ වායෝ ධාතුව කියලා අපි ගත්තේ වාතය කියන කොටස් ටික. වාතයට අයිති වූ කොටස් ටික. ඒතර වාතය කියලා කියන්නේ වායෝ ධාතුව නෙවෙයි, වායෝ ධාතුව ප්‍රකට වුණ, වායෝ ධාතුව වැඩිපුර තියෙන දේවල් ටික තමයි මේ වාතය කියලා ගත්තේ. එතකොට අපි ඒ වායෝ ධාතුව වැඩි වුණු වායු ස්වභාවයෙන් යක් පෙන්නු කරන්නේ සියල්ල වායෝ ධාතුවට දැම්ම. අපි මේ 12 වෙනි ධර්ම දේශනාවේදී කතා කරපු දේවල් මෙන්න අසමින් විස්තර කරන්න. ඊළඟට උණුසුම් ස්වභාවයේ වැඩි වුණු දේවල් තේජෝ ධාතුවට දාලා කතා කරා. ඔය විදිහට තමයි අපි ඒ මේ 12 වෙනි දේශනාවේදී අපි මේ ධාතු ස්වභාවයට වෙන් කරේ. එතකොට අපි බලමු පඨවි ධාතුව වැඩි වුණ දේවල් බොහෝ තැන්වල තියෙන. දැන් බොහෝ දෙනෙකුට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් පොත් කියනකොට මේවත් එක මේ මිහින්හාස කියන එකේ ගැළපීමක් නැහැ කියලා. ඒක නිසා මිහින්හාස එක මොකක්ද කියලා පැහැදිලි කරන්න කොහොමද ඒක විස්තර කරලා තියෙන්නේ කියලා. එතකොට සමහර තැන්වල තියෙන පොළවට පස් වෙන කොටස් පඨවි ධාතුව කියලා විස්තර කරනවා. පස් වලට අයිතිව පඨවි කියලා කියන්නේ පොළවට අයිති, පස් වලට අයිති දේවල් කියලා විස්තර කරනවා. එතකොට අපි බලමු පඨවි ධාතුව ගොඩක් ප්‍රබලව තියෙන එකක් තමයි මේ පස් කියලා කියන්නේ. එතකොට මේ පස් වල පඨවි ධාතුව පමණද තියෙන්නේ කියලා බලමු. එතකොට මේ පස් ගත්තොත් එහෙම පස් වල තියෙනවා තද ගතිය. තියෙනවනේ ඒක. තද ගතිය වැඩිපුර තියෙනවා. ඊළඟට මේ පස් වල නැද්ද? පස් කියන එක එකතු කරන්න වෙන් කරන්න බැරිද? මේ පස් ටිකක් අරගෙන කුඩා කුඩා කොටස් වලට වෙන් කරන්න පුළුවන්. නැවත එකතු කරන්න පුළුවන්. එනං ආබන්ධන විබන්ධන එකතු කරන්න පුළුවන් වෙන් කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඊළඟට මේ පස් වල උණුසුම් ගතියක් තියෙනවා. ඊළඟට මේ පස් වල මේ රත් කරලා මේ පස් දැන් අපි දන්නවනේ යපස් කියන වෙහෙම රත් කරපුවම යකඩ බවටපත් වෙනවා. ඊළඟට අධික උණුසුමකට රත් කරොත් එහෙනම් මේක වායුවක් බවටපත් වෙලා ගිනි අරගෙන වායුවක් බවටපත් වෙලා වාත ස්වභාවයකටපත් වෙලා අංශු වෙන් වෙලා වායුවක් බවට පත් වෙන්න පුළුවන්. එහෙමනම් මේ පස් කියන එකෙත් මේ පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතරම තියෙනවා. එතකොට දියර කියන එක ගත්තොත් දියර කියන එක අරගත්තොත් එහෙම දියරවල මේ වතුර වගේ එකකට දියර වැඩි මේ ආපෝ ධාතු වැඩි දේවල් ජලය කියලා අපි ගමුකෝ. එතකොට මේ ජලය කියන දේ ගත්තොත් එහෙම මේ ජලයට අත දාලා එහාට මෙහාට හෙලෙව්වොත් එහෙම අපිට මේ අතර දැනෙනවා. දැනෙනවා කියලා කියන්නේ හැප්පෙනවා, වැදෙනවා, දැනෙනවා. එනම් දැනෙන්නේ මොකක් නිසාද? මේ තද ස්වභාවයක් තියෙන නිසා. පඨවි ස්වභාවය නිසා තමයි මේ අතේ මේක හැප්පීමක් කියලා එකක් තියෙන්නේ. එතකොට එකතු කරන්න වෙන් කරන්න පුළුවන් අනිත්‍යවට වඩා බොහොම ලේසියෙන්. කෝප්ප කීපයකට දාපු වතුර ටිකක් එක භාජනයකට දානකොට නැවත ඒක අරකේ හැඩය අරගෙන, ඒ ලොකු භාජනයේ හැඩය අරගෙන ඒක එකතු වීම කියලා එකක් සිදු වෙනවා. ඒ වගේම ඒ භාජනයක තියෙනවා චූටි චූටි වෙන වෙනවට දාපුවාම මේක වෙන් කරන්න පහසුයි. ඉතාම ඉක්මනින් එකතු වෙනවා, ඉතාම ඉක්මනින් වෙන් වෙනවා. එහෙනම් ආබන්ධන විබන්ධන ස්වභාවයේ ආපෝ ධාතුවේ ලක්ෂණ මේ ජලයේ කෙනෙක්ගේ තියෙනවා. ඊළඟට මේ ජලයේ තියෙන උණුසුමක් සීතලක් කියලා. එතකොට තවදුරටත් මේක රත් කරොත් එහෙම මේක වායුවක් බවට පත් කරන්න පුළුවන්. ඒ වගේම මේ ජලයේත් වාතය කියන එකක් තියෙනවා. වායු බුබුලු හිමෙනවා අපිට පේනවා. ඒ විදිහට වාතය කියන එකත් ගැබ්බෙලා තියෙනවා. ඒ වගේ මේක වායුව බවට පත් කරන්නත් පුළුවන්. එහෙනම් මේකෙත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරම තියෙනවා මේ ජලයේ කියන එකෙත්. ඊළඟට අපි ගින්දර අරගෙන බලුවොත් තේජෝ ධාතුව ප්‍රකටව තියෙන එක තමයි ගින්දර කියලා කියන්නේ. එතකොට ගින්දරට අයිති වූ කොටස් කියලා සමහර පොත්වල සඳහන් වෙනවා. එතකොට මේ ගින්දරට කියන එකේ බලුවොත් ගින්දර කියන එක ගත්තොත් එහෙම ගින්දර ගිනි දැල්ලා පහන් දැල්ලක් වගේ එකකට ඇඟිල්ල චුට්ටක් දිගටම තියාගෙන නෙවෙයි ඉක්මනට එහාට මෙහාට කරොත් එහෙම අපේ ඇඟිල්ලට යම් කිසි බොහොම සීනිදුවට දැනෙන ගතියක් තියෙනවා. බොහොම සීනිදුවයි. අපි පොඩි කාලේ එහෙම කරලා තියෙනවා. පාන්දල් ඉක්මනට ඇඟිලි හැට මෙහාට කරලා බලනවා. එතකොට ඒ දැනීමක් තියෙනවා කියලා කියන්නේ ඒකේ පඨවි ස්වභාවයක් තියෙනවා කියන එක තමයි. නිසා තමයි අපට ඒ දැනීමක් දැනෙන්නේ. ඊළඟට මේකේ ජල වාෂ්ප කියන ස්වභාවිකුත් තියෙනවා. ආපෝ ස්වභාවයක් තියෙනවා. අපි දන්නවා මොකක් හරි රත් කරනකොට පුච්චනකොට ඒකේ ජල වාෂ්ප කියන එක යනවා. එහෙමනම් ආපෝ කියන ස්වභාවයක් එතන තියෙනවා. ඒ වගේම එහෙම නැතුව බැලුවත් මේ ගින්දර කියන එක එකතු කරන්න පුළුවන් වෙන් කරන්න පුළුවන්. ඒකට අපි මේ පහන් දෙකක් අරගෙන ඒකට ලං කරලා මේ ඒ පහන් දැල්ල ඒ දෙකේ ලං කරොත් එහෙම එක දැල්ලක් බවට පත් වෙනවා. ඊළඟට අපි දන්නවා ඒ සමහරලාට පහන් තිරේ හදලා තියෙනවනේ පොඩි කොටස් දෙකක් එකතු කරලා ලම්බරලා. ඒකට ඒ කොටස් දෙක වෙන් කරනකොට මේ පහන් දැල්ල කොටස් දෙකක් විදිහට වෙන් වෙලත් යන එන එකතු කරන්න වෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා මේ ගින්දර කියන එක. ඊළඟට මේකේ ගමන් කරන්නේ එහාට මෙහාට ගමන් කරන ස්වභාවයක් පැතිරෙන ස්වභාවිකුත් තියෙනවා. එහෙනම් ගින්දර කියන එකේ පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතරම පවතිනවා. ඊළඟට මේ වාතය අරගෙන බැලුවොත් එහෙම වායෝ ධාතුව ප්‍රකටව තියෙන එකක් තමයි වාතය කියලා කියන්නේ. එතකොට මේ වාතේ ඇවිල්ලා අපේ ඇඟේ වැදෙනවා දැනෙනවා. එනම් මේ වාත කියන එකේ පඨවි ස්වභාවයක් තියෙනවා. ඒක නිසා තමයි මේ වැදෙනවා දැනෙන්නේ. හුලං හමනකොට අපේ ඇඟේ වැදෙනවා දැනෙනවනේ. පේන්නේ නැහැ. නමුත් අපට ඇඟේ වැදෙනවා දැනෙනවා. එහෙනම් මේකේ පඨවි ස්වභාවයක් තියෙනවා. ඊළඟට මේ වාතය තුල වාතය කියන එක දැන් අපි හිතමු දෙපැත්තෙන් එන මේ ෆෑන් එකක් හරි වගේ මොකක් හරි එකක් දාලා දෙපැත්තකින් එන වාතයක් එක තැනක් හරහා යන්න පුළුවන්. එකතු වෙන ස්වභාවයක් තියෙන එකට එකතු වෙනවා. ජලයට වඩා ඉක්මනට මේ වාතය කියන එක එකතු වෙනවා. ඊළඟට වාතයේ මොකක් හරි එකක හැප්පුණාම දෙපැත්තට වෙන් වෙලා බෙදිලා යන ස්වභාවයක්ත් වෙනවා. ඒ කියන්නේ එකතු කරන්න පුළුවන්, වෙන් කරන්න පුළුවන්, ආබන්ධන විබන්ධන ස්වභාවයක්ත් තියෙනවා. ඊළඟට මේකේ තේජෝ කියන ස්වභාවයක්ත් තියෙනවා. වායෝ කියන එක ප්‍රකටව තියෙනවා. එහෙනම් මේ වාතය කියන එකෙත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේම ලක්ෂණ ප්‍රකට වෙනවා. එතකොට අපි එහෙමනම් අර මුලින් කතා කරපු එකත් එක්ක පැහැදිලි කරන්නයි මේ ඉන්නාස් මේක කිව්වේ. එහෙමනම් මේ ප්‍රකට වෙච්ච ලක්ෂණේ තමයි මුල දේශනාවේදී අපි ඒ ධාතු කොටසට දාලා බලනවා කියලා කිව්වේ. බොහෝ පොත්වලත් මේක සඳහන් වෙනවා මේ ආකාරයටම. ඒක නිසා ඒක මේකත් එක්ක පටලවා ගන්න එපා. නමුත් අපි කිව්වා මේ ලෝකේ තියෙන දේවල් හැම දෙයක්ම හැදිලා තියෙන්නේ මෙන්න මේ ධාතු හතරේ එක එක අනුපාතවලට මිශ්‍ර වීම සඳහා. දැන් අපි ටිකක් ගැඹුරට යන්නයි යන්නේ. ඒතර ධාතු හතරෙන් හැදෙන ඒවා සියල්ලගම පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ ධාතු හතරම එක එක අනුපාතවලින් තියෙනවා කියලා කිව්වා. මේ එක එක අනුපාත වලින් තියෙනකොට ඒ වැඩිපුර තියෙන ඒ වගේ ලක්ෂණ ගන්නවා කියලා කිව්වා. එතකොට අපි කිව්වා මේ මූලික වර්ණ කියන දේවල් රතු කහ නිල් කියන වර්ණ තුනත් අපි හිතුවා තව සුදු කියලා වර්ණකුත් ගමු කියලා. මේ වර්ණ ටික හතරක් ධාතු හතර නිසා අපි හතරක් කියලා හිතලා අරගෙන මේ ටික එකතු කරලා මේ ලෝකේ තියෙන සියලුම වර්ණ හදන්න පුළුවන් වගේ මේ ධාතු හතර එකතු වෙලා මේ ලෝකේ විවිධ විවිධ දේවල් එක එක අනුපාතවලට එකතු වෙන නිසා විවිධ විවිධ දේවල් හැදෙනවා. මේවා විවිධ විවිධ ආකාර ගන්නවා. ඒක නිසා ලෝකයේ තුල විවිධ වර්ග තියෙනවා. හැබැයි මේ හැම දෙයකම බලාගෙන ගියොත් තියෙන අවසාන මොකද්ද? මේ ධාතු හතර පමණයි. ධාතු හතර කියන්නේ ගති හතරක් පමණයි. එතකොට මේ ගති හතර එක එක අනුපාතවලට එකතු වෙමි හැදෙන මූලිකම ඒකකේ බේසික් එලිමන්ට් එක කියන එක. يعني පොඩි මේකට නමක් කිව්වා මොකද්ද අපි රූප කලාපයක් කියලා. එතකොට මේ රූප කලාපයක් කියලා කියන්නේ මේ ධාතු හතර එකතු වෙලා හැදෙන මූලිකම ඒකකේ ඒ පොඩි මේක. එතන ඉහාට බෙදන්න බෑ. ඒක තමයි බෙදන්න තියෙන අන්තිම තැන. එතකොට මෙන්න මේ ආපෝ ධාතුයේ තියෙන ලක්ෂණයක් තියෙනවා. ඒකේ ලක්ෂණය තමයි ආබන්ධන විබන්ධන ලක්ෂණය. එකතු කරන වෙන් කරන ලක්ෂණය. මොනවාද මෙයා එකතු කරන්න වෙන් කරන්නේ? පඨවි තේජෝ වායෝ කියන ධාතු තුන එකතු කරනවා වෙන් කරනවා. කොච්චර වේගකින් මේක කරනවාද කියනවනම් ක්ෂණයක් පාසා කියලා කියන තප්පරින් කෝටි ප්‍රකෝටි වාරකින් පංගුවක් කියන්න බැරි තරම් සුළු වේලාවකදී මෙන්න මේ ධාතු තුන එකතු කරනවා වෙන් කරනවා එකතු කරනවා වෙන් කරනවා. ඒක තමයි මේ ආපෝ ධාතුයේ ගති. එහෙමනම් මේ ධාතු ස්වභාවයෙන් බලනකොට මේ සතර මහා ධාතුන්ගෙන් හැදුණු දේවල් කොච්චර වෙලා නිත්‍යද කියලා අපි බැලුවොත් එක ක්ෂණයක් පමණයි. ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපදෙන නිරුද්ධ වෙන රූප කලාප තුගයක් තියෙනවා. එතකොට බුදුජානන් වහන්සේ මේ රූපය ගැන විස්තර කරනකොට මෙහින්නාසි මාතෘ කරගත්තේ පේන පින් රූපම සූත්‍රයේදී මෙන්න මේ රූප ගැන විස්තර කරන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා පිළිබඳව විස්තර කරන ගාථා පාඩයක් තමයි මාතෘකා කරගත්තේ. පේන පින් රූප මන් රූප රූපේ පෙන ගොඩක් වගේ වේදනා බුබුලු උපමා වේදනාව දිය බුබුලක් වගේ මරීචි උපමා සංඥා සංඥාව මිරිඟුවක් වගේ සංකාර කදළු උපමා සංකාර කියලා කියන්නේ කෙසෙල් පතුරු ගොඩක් වගේ මායූපමාච විඤ්ඤාණ විඤ්ඤාණේ මායාවක් වගේ දීපිතා දිච්ච බඳුන මෙන්න මේ ටිකෙන් තමයි මේ මාර බන්ධනයට අහුවෙලා තියෙන්නේ. මෙන්න මේ රූප කියන එකේ ඇත්ත දකින්න ඇතිකමේ, වේදනාවේ ඇත්ත දකින්න ඇතිකමේ, සංඥාවේ ඇත්ත දකින්න ඇතිකමේ, මේ සංකාරවල ඇත්ත දකින්න ඇතිකමේ, විඥානයේ ඇත්ත දකින්න බැරි නිසා මෙන්න මේ මාර බන්ධනෙට අහු වෙලා තියෙනවා. මාර බන්ධනෙට අහු වෙන්න ඕන ඔය ටික නිසා. එතකොට මේකේ අපි කතා කරන්නේ මේ පේන පින් රූපමන් රූපම් කියන කොටස. මේ රූප කලාප කියනවා පේන ගොඩක් වගේ කියලා කියනවා. එතකොට අපි ගත්තා බත් එකක් ඉදෙනකොට ඒකේ ඇති වෙන පෙන. ඒ පෙන මොකද වෙන්නේ? ඒ හේතු තියෙනකොට ඇතිවි ඇතිවි උඩට උඩට එනවා පෙන. එතකොට උඩ උඩ තියෙන පෙන බිඳි බිඳි යනවා. යටින් අලුතින් හේතු තියෙන නිසා පෙන හැදි 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 එනවා. එහෙනම් හැදි 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 එන බිඳි 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 යන පෙන ගොඩක් තියෙනවා. හැබැයි අපි විනාඩි 5ක් බැලුවොත් ඒ විනාඩි 5 තුල තියෙන පෙන ගොඩක් පේනවා. හැබැයි ඒක බලනකොට තිබුණ පෙන නෙමෙයි, වෙන පෙන ගොඩක් තමයි අවිල්ල තියෙන්නේ. හැදෙමින් හැදෙමින් එන බිඳෙමින් බිඳෙමින් යන පෙන ගොඩකට තමයි අපි මේ ගොඩක් කියලා කියන්නේ. එතකොට තියෙනේවත් තියෙනවා, නිරුද්ධ වෙනේවත් තියෙනවා. එතකොට අපිට පැහැදිලි වෙන්න ඕනේ දිගට පවතින එකක් නෙමෙයි, ඒ ඒ වෙලාවට හේතුව තියෙනකන් හැදි 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 එන එකක් තමයි මේ රූප කලාප කියනවා. එතකොට මේ කය කියන එක ගැනත් අපි කතා කරානේ. කය අපි කිව්වා අපට තේරෙන මට්ටමේ මේ සෛල කියනවා, මෙරි 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 යනවා, කෑම වලින් අලුතෙන් සෛල හැදි 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 එනවා කියන. එතකොට මීටත් වඩා සියුම් ස්වභාවයෙන් අපි ওই මැරෙනවා කියලා කියන ස්වභාවයට ඉස්සරලා ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ රූප කලාප ඉපදෙන නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. ඒකට හේතු තියෙන නිසා කර්මචිත්ත ඍතු ආහාර කියන හේතුවක පැවැත්මක් තියෙනවා. මේක නිසානේ මේ කය කියන එකක් පවතින්නේ. එතකොට මේ හේතු ටික තියෙන නිසා මේ රූප කලාප ඇති වෙනවා, නිරුද්ධ වෙනවා, ඇති වෙනවා, නිරුද්ධ වෙනවා. එතකොට ඒ විදිහට පැවැත්මක් තියෙනවා. එහෙමනම් අපි දැන් ගැඹුරෙන් දන්නවා මෙන්න මේ ධාතු හතරේ තියෙන ලක්ෂණේ උන මේ ආපෝ ධාතුයේ තියෙන ආබන්ධන විබන්ධන ලක්ෂණේ නිසා මේ හැදෙන රූප කලාප කොච්චර වෙලාවක් පැවැත්මක් තියෙනවද කියලා. එක ක්ෂණයක පැවැත්මක් තියෙනවා. එක ක්ෂණයක් ඇති වෙලා නිරුද්ධ වීමක් තියෙනවා. එහෙනම් කොච්චර වේගකින් ඉපදෙන නිරුද්ධ වෙන රූප කලාප තොගියද? එහෙනම් මේ අනිත්‍ය කියන එක මෙන්න මෙච්චර වේගකින් තමයි සිදුවෙන්නේ. අපට මේක දැర్శණය කරන්න බෑ. බුදු කෙනෙක් විතරක් අවබෝධ කරන මේ ධාතු ස්වභාවයෙන් අනිත්‍ය කියන එක දකිනවා නම් ඒක තමයි මේ තියෙන අනිත්‍ය කියන එකේ අවසාන කොටස. මෙතනින් එහාට අනිත්‍ය කතා කරන්න දෙයක් නෑ. එතකොට මේක අපේ ප්‍රඥා ඉන්ද්‍රියෙන් දකිනවා මිසක් මේ අපේ අපි දන්නවා අපේ ඇහැ කියන එක එච්චර හොඳ එකක් නෙමෙයි. සත්තුන්ටත් වඩා බාල ඇහැක් තියෙන ඉතින් මේ ඇහෙන් අපට දකින්න බෑ. ඒතර බුදු කෙනෙක් දියුණු කරපු ඉන්ද්‍රියන් නිසා දිබ්බ චක්කු දිබ්බ සෝත ආදී වූ මහා සමාධි ශක්තිය ප්‍රඥා ශක්තියෙන් අවබෝධ කරගත ධර්ම තමයි මෙතන මේ විස්තර කරන්නේ. එතකොට ඒක අපි මේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දේවල් නෙමෙයි. මොකද අපේ ඉන්ද්‍රිය එච්චර දියුණු වෙලා නැහැ. එතකොට එන මෙන්න මේ ලෝකයේ තියෙන සියල්ලගේම අනිත්‍ය ස්වභාවය මෙන්න මේ ආබන්ධන විබන්ධන ස්වභාවයත් එක්ක ක්ෂණයක් ක්ෂණයක් පාසා අනිත්‍ය වෙනවා. එතකොට ඔය මරණානුස්සතියදී හිම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරා මෝරා නිමේසාපි මරමාණෝ අනුක්කනන්ති. නිමේෂයක් නිමේෂයක් පාසා ඉපදෙන මැරෙන මම සම්මුති මරණයත් එක්ක මේ පැවැත්ම සම්පූර්ණයෙන් නැති වෙලා යනවා කියලා කියනවා. නිමේෂයක් නිමේෂයක් කියලා කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපදෙන නිරුද්ධ වෙන රූපයක් තමයි මෙතන තියෙන්නේ. ඒක අපිට දකින්න බෑ. නමුත් අපි සම්මුති මරණයත් එක්ක මෙන්න මෙයා මැරුණා කියලා කියනවා. හැබැයි මැරෙන්නේ කොයි වෙලාවේද? ක්ෂණයක් ක්ෂණයක් පාසා මැරෙන ඉපදෙන රූපයක් තමයි තියෙන්නේ. අපිට ඒක දැකීමේ හැකියාවක් නැහැ. එතකොට මෙන්න මේ ධාතු හතරෙන් හැදුණේවට කිව්වා සංකත කියලා. සංකත කියලා කියන්නේ සකස් වුණ දේවල් කියලා. සමහර අවස්ථාවලදී සංකාර කියලාත් කියනවා. ඒකට මේ සංකාර කියන වචනේ ගොඩාක් වෙන වෙන අර්ථ ගන්නවා එක එක තැන අනුව. සංකාර කියන වචනේ බොහෝ තැන්වල විවිධ විවිධ අදහස් දෙන්න පාවිච්චි කරනවා. ඒක නිසා අපි මෙතනදී මේ සංකත කියන වචනේ පාවිච්චි කරමු. සංකත කියලා කියන්නේ සකස් වුණ දේවල්. එහෙමනම් සංකතයක් කියලා කියන්නේ මෙන්න මේ ධාතු හතරෙන් හැදුන දේවල්. ධාතු හතරෙන් හැදුන දේවල් පමණක් නෙමෙයි පස්වෙනි ධාතුවත් එකතු වෙලා අපි ඒක තව කතා කරලා නැහැ. මේ සිත කියන එක සංකතයක්. මෙතන අපි මේ දැන් කායනුපස්සනාව වඩාගෙන යන්නේ. ඒක නිසා අපි මේ සංකත කියලා කියමු. මෙන්න මේ රූප කියන જાති. එතකොට මේ ධාතු හතරෙන් හැදිච්ච දේවල් වලට සංකත කියලා කිව්වා. ඒ සංකත ගැන අපි ගිය සතියේත් කතා කරා. බුදුරජාණන් වහන්සේ මේ සංකත කොහොමද විස්තර කරන්නේ? තීනිමානි වික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි කතමානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ිතස්ස අඤ්ඤතත්ථ පඤ්ඤායති. මේ සංකතවල භික්ෂූණි ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද මේ ලක්ෂණ තුන? පෙරණති බීම හට ගැනීමක් තියෙනවා. ඉතුරු නැතුව නිරුද්ධ වීමක් තියෙනවා. වෙනස් වෙමින් මේ හේතු තියෙනකම් පැවැත්මක් තියෙනවා. ඒකට අපි බැලුවා මේ කය කියනක සංකතයක්ද කියලා. පෙරණති බීම හැට නොපෙනෙන චූටි තිතක් වගේ මේ කය ආරම්භ වුණා. ඊට පස්සේ ඒ තිත වගේ කිහිම තිබුණේ නෑ. අපි කිව්වා මේක මොකද? පටමං කලලා හෝති, කලලා හෝති අබුදා, අබුදා ජායති වේශය විදිහට අපි කිව්වා මේක ඇහැට නොපෙනෙන චූටි තිතක් වගේ පටන් ගත්තා. ඊට පස්සේ මේක මස්ගුලියක් බවට පත් වුණා. මේ මස්ගුලිය තව ටිකක් හැදිලා ඊට පස්සේ මේක තද බවට පත් වුණා. ඊට පස්සේ මේක අර ඉඟුරු වලයක් වගේ කොටස් ගුරුවලයක් පැලවෙනකොට කොටස් වෙන් වෙන්නේ, පුංචි පුංචි කොටස් වෙන් වෙන්නේ තැන් තැන් වල. ඒ වගේ කොටස් පහක් වෙන් වුණා. ඔළුවට එක කොටසක්, අත් දෙකට වෙන කොටස් දෙකක්, අපොල් දෙකට කොටස් දෙකක්, ඔය විදිහට පහකට වෙන් වුණා. ඊට පස්සේ මේවා ටික 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 වර්ධනය වුණා. ඔය විදිහට අම්මගේ පෙකණි වලින් හම්බෙන ආහාර නැත්තම් පෝෂණය මෙන්න මේ විදිහට මේක ලොකු වෙලා ඇදීගෙන ගියා. එතකොට පරණේ වගේ විදිහ වියන අලුතෙන් ඒවා හැදි එනවා. කර්ම චිත්තීත්ව ආහාර කියන හේතු තියෙන නිසා මේ රූප ධාරාවක පැවැත්මක් තියෙනවා. ඔය විදිහට අපි මේ කය කියන එක සංකතයක් කියලා කතා කරා. එහෙමනම් අපි මේ බලපු අනිත් දේවලුත් සංකත කියලා බැලුවා. ගස් කියනවා, ගොඩ නැගිලි, ඔය විදිහට නොයෙක් දේවල් අපි මේ ලෝකේ තියෙන දේවල් සංකත කියලා බැලුවා. මේ සංකත ලක්ෂණ වලට අහු වෙන දේවල්. ඒ වගේම මේ පෘථුවිය කියන එක පවා, ඉරහඳ පවා මේ සංකත ලක්ෂණ වලින් යුක්තයි. ඒවත් සංකත කියලා අපි පරීක්ෂා කරලා බැලුවා. වගේ මේ පිළිසරත් කිව්වා සංකත නොයෙක්ව තියෙනවද කියලා හොඳට බලන්න කියලා. එතකොට අපි කිව්වා මේ ධාතු හතරෙන් හැදුනේ වගේ ලක්ෂණ හතරක් තියෙනවා කියලා. ධාතු හතරක් තියෙන්නේ. හැබැයි මේ ටික මොනවද? ලක්ෂණ හතරක්. මොනවද මේ ලක්ෂණ හතර? වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා. වර්ණය කියලා කියන්නේ අපි හැමෝම දන්නා වර්ණය කියලා කියන්නේ මේ ඇහැට පෙනෙන පාට කියන එක. ගන්ධය කියලා කියන්නේ මේ නහයට අහුවෙන ගඳ සුවඳ කියන එක. රස කියලා කියන්නේ මේ දිවට අහුවෙන රස කියන ස්වභාවය. ඕජා කියලා කියන්නේ ශක්තියක් කියන එක, එනර්ජි එකක්, ශක්ති ස්වභාවයක් කියන එක. ඒතකොට මේ ශක්තිය එක එක ආකාරයට දෙනවා. මේ ශක්තිය කියන එක අපට මේ ආයතන වලින් අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් විදුලිය කියන එක ශක්ති ස්වභාවයක් තියෙනවනේ. මේ විදුලිය කියන එක අපට ඇහැට පෙනෙන්නේ නැහැ. කනට සද්දයක් විදියට ඇහෙන්නේ නැහැ. මේ විදුලිය කියන එක මම උදාහරණයක් විතර ගත්තොත් නහයට ගඳ සුවඳ කියලා දැනෙන්නේ නැහැ. දිවට රසක් කියලා දැනෙන්නේ නැහැ. විදුලිය රස බලන්න ගියොත් ඉතින් අන්තිමට තමයි, අන්තිම වතාවට තමයි රස බලන්න ඉන්නේ නේද? එතනින් තමයි අවසානේ. එතකොට කයට ස්පර්ශ කරලා අඳුර ගන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට ওই විදිහට මේ එතන ඕජා කියන ස්වභාවය ප්‍රකට වූ දෙයක් අනිත් ධාතු ප්‍රකටව දැනෙන්නේ නැහැ. ඊළඟට අපි දන්නවා ඔය කාන්දම් කියලා කියන්නේ මැග්නට්, කාන්දම් ස්වභාවය. දැන් කාන්දමක් කියන එක පිටපැත්තෙන් බලනකොට අපිට යකඩ කෑල්ලක් වගේ තමයි පේන්නේ. හැබැයි එතෙන් අපි යකඩ මොකක් හරි ඇණයක් හරි මොකක් හරි අල්පෙනෙත්තක් වගේ එකක් ලං කරනකොට ඒක නිකම්ම ඇදලා ගන්නවා. එතකොට එතනින් ඒ ක්‍රියාත්මක වෙනකොට තමයි අපි දන්නේ මෙන්න මෙතන මේ කාන්දම් ස්වභාවයක් තියෙනවා. ශක්ති ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ. එතකොට අන්න ඒ වගේ ඕජා කියන එක අපට හොයන්න බැහැ. ඊළඟ තවත් කිව්වා මේ ඕජා කියන එක තවත් පවතින ආකාරය. මේ හැම එකෙම ඕජා කියන ස්වභාවයක් තියෙනවා. අපි කිව්වා සමහර දේවල්, සමහර ආහාරවල ඕජා වැඩි, සමහර ආහාරවල ඕජාව අඩුයි. සමහර පස්වල ඕජා වැඩි, සමහර පස්වල ඕජා අඩුයි. ඒකට සමහර ආහාරවල ඕජා වැඩි ආහාර ගන්නකොට කයට ඒකේ අදාළ ශක්තිය වැඩිපුර ලැබෙනවා. ඊළඟට ඕජා වැඩි තැනක ගහක් හිටවුවාම ඒ පස්වල ඕජා ස්වභාවය වැඩි නම් එතන හොඳට සරුවට වැඩෙනවා. ඊළඟට පොහොර කියලා જાතියක් දානවා ඕජා ස්වභාවය වැඩි කරගන්න. ඒ අපි බාහිරින් පාවිච්චි කරන જાති තියෙනවා. මං හිතන දැන් මේ ඕජා කියන එක ගැන රැයින තේරුමක් ඇති. ඊළඟට අපි ගන්න ආහාරවල ඕජා ස්වභාවය. දැන් මේ අපේ කය කියන මැෂින් එකට දැන් අපේ ගොරෝසු කයක් නේ අපිට තියෙන්නේ. මේ මැෂින් එකට ඕජාව ගන්න පුළුවන් જાති තමයි මෙයා කන්නේ. ඊළඟට අපි දන්න ඔය සමහර සත්තු ඉන්නවා ලී කාලේ ඉන්න කට්ටි. ගුල්ලෝ වගේ සත්තු ගුල්ලෝ. ගුල්ලෝ නේද? එතකොට මේ ලී වලින් ඉන්නවනේ ගුල්ලෝ. එතකොට මේ ගුල්ලෝ කියන සතා එහෙම මේ ලීය කාලා ඉන්නවා. එයාට එතකොට ඒකේ ඕජාව ඇති. ඊළඟට මේ ගැඩවිලා කියන සතා පස් කාලා ඉන්න. එතකොට පස්වල ඕජාව එයාට ගන්න පුළුවන්. එයාගේ ශරීරයේ ඇදලා තියෙන ඒ ඕජාවේ ඒ සියලු කටයුතු කරගන්න අවශ්‍ය ශක්තිය ගන්න පුළුවන් විදියට. ඊළඟට දෙවිවරු වගේ අය මේ ආහාරවල සුවඳ තමයි ඕජාව විදියට ගන්න. එතකොට අපට මේ සුවඳින් ජීවත් වෙන්න බැහැ. මොකද අපිට ගොරෝසු කයවල් තියෙන්නේ. ඒගොල්ලන්ට තියෙන්නේ සියුම් කයවල්. ඒක නිසා මේ සුවඳ ආග්‍රහණය කරලා ඒ ඕජාවෙන් යාලට යැපෙන්න පුළුවන්. ඊළඟට ඔය ප්‍රේත සත්ත්ව සමහරලාට ඔය මේ අපි දන්නවා මේ ඔය තියෙනවා යක්කුන්ට ප්‍රේතයන්ට කියලා සමහර අය පූජා කරනවානේ. ඒගොල්ල කනවද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. නමුත් පූජා කරනවා. එතකොට ඔය ප්‍රේත කොටු කියනවා එහෙම තියලා තියෙනනේ. ඒ තිබ්බා කියලා මං හිතන්නේ කිසිම දෙයක් අඩු වෙන්නේ නැහැ ඒකේ. එයාට පිළිගන්නවා කියලා කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒගොල්ලොත් සුවඳින් ජීවත් වෙන සමහර ඉසියුම් කයවල් තියෙන අය ඔය භූත සත්ත්වයන් ඉන්නවා කියලා කියන. ඒගොල්ලන්ට මේ ගොරෝසු කෑම කන්නේ නැහැ. එතකොට අපිට තේරෙනවා මේ එක එකනාට ඕජාව ලබා ගන්න විදිහ වෙනස්. ඒ මේ ඕජා කියන ස්වභාවයේ එක එක ශක්ති ස්වභාවය කියන එක 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 තැන එක එක ආකාරයකට පවතින. එතකොට මෙන්න මේ ඕජාව කියන එකේ පොඩි ලක්ෂණයක් තියෙනවා. දැන් මේ සංකතවල සංකතයයි දිගට පවතින්නේ නැත්තේ කියන එකට මේ ඕජා කියන ස්වභාවයේ අරගෙන තමයි කතා කරන්න වෙන්නේ. මෙන්න අසකින් අහන්න එපා මොන පොතේ තිබිලාද මේක ගත්තේ කියලා. එහෙම පොතකින් කියන්න මට තේරුමක් නැහැ. සමහර දේවල් අපට තේරෙන දේවල් අපි කියන දේවල්. එතකොට ඒක හරිද වැරදිද කියන එක තමන්ට හිතලා බලන්න. අපට යමක් තේරෙන දෙයක් අපි ඒක විස්තර කරනවා පොතක නැහැ කියලා කියන්නේ ඒක තියෙන තැන ඇහුවොත් අපිට කියන්න තැනක් නැති නිසා. එතකොට මෙහෙම හිතන්න බලන්න. එතකොට ධාතු හතරෙන් හැදුණු දේවල් ඒ පැවැත්ම ඉවර වෙන්නේ මොකක් නිසාද? හේතු අවසාන වීමෙන් තමයි. එක. ඊළඟට එක එකට තියෙනවා දැන් හිතමු ගහක් කියන එක. එතකොට යාට කර්ම චිත්ත කියන දෙකම නැහැනේ යාට. එතකොට ඒ ගහට පස් වතුර හොඳට දෙනවා නම් ඇයි මේ ගහ දිගටම පවතින්නේ නැත්තේ කියලා ඔබට අහන්න පුළුවන් නේ. දැන් අපි හිතමු බෝංචි ගහක් කියලා ගත්තොත් ඒක මාස 4ක් විතර තමයි පවතින්නේ. ඊළඟට අඹ ගහක් කියලා ගත්තොත් එයා අවුරුදු මං හිතනවා සෑහෙන ගාණක් අවුරුදු 10ක් 15ක් විතරත් වැඩි හරි කොහොම හරි කාලේ වෙන මට ලොකු අවබෝධයක් නැහැ. නමුත් සෑහෙන කාලයක් තියෙනවා පවතිනවා. එතකොට එනම් මේ දෙකම ගස් දෙකක්නේ. මේ දෙකටම බෝංචි ගහට බැරිද පොහොර දාලා වතුර දාලා අවුරුදු 7 8ක් තියාගන්න කියලා බැහැවුත් එහෙම අන්න එතකොට අපිට කතා කරන්න වෙනවා අර මිනිස්සු ගැන කියනවට වඩා මේක මොකද මේක මේ එයාට සීමිත වෙච්චි එයාටම ආවෙනික වුණු ආශයක් තියෙන්නේ කොහොමද කියලා කතා කරන්න වෙනවා. එතකොට අන්න ඒක කතා කරන්න වෙන්නේ මේ ඕජා ස්වභාවය ගැන කියලා තමයි. එතකොට මේ බෝංචි ගහ කියන එකේ රූප කලාව පැහැදිලා තියෙන විදිහ අනුව ඒකට යම්කිසි ආශයක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ ආශය ඇදිලා තියෙන්නේ ඒ ඕජාව පළවෙනි රූප කලාප වල ඇති වෙන ස්වභාවය නෙවෙයි. ඊළඟට ඒ වගේ රූප කලාප හැදුනට ඒ රූප කලාප වල ඕජාව අඩු වෙනවා. එන්ඩෙන්ට අඩු වීමක් තියෙනවා. දැන් අපි සාමාන්‍ය නිකම් බැලුවත් හිතලා බලන්න මොකක් හරි ගහක් ඉස්සරලාම හැදෙනකොට ගෙඩි හැදෙනකොට මේවා ඒ ගහත් හරි ඒ කියන්නේ ඒ ගහේ තරුණ වයස වගේ අපි ජීවිතේ හරි වයසක් නැහැ. නමුත් සාමාන්‍ය ඒක හරිම කොළ එහෙම ලොකුයි ඊළඟට ගෙඩි ලොකුයි ඒ වගේ කියන්නේ හොඳට මේ ශක්තිමත් ස්වභාවයක් තියෙනවා. ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? මේකේ ඒ තියෙන ස්වභාවය ටික කාලයක් යනකොට අඩු වෙලා යනවා. ඊට පස්සේ මේ ගහ වයසට යනකොට මොකද වෙන්නේ? අන්තිම කාල වෙනකොට මේකේ වැඩිය දළු වෙන්නේ නැහැ, අතු වෙන්නේ නැහැ. අර මුඩින් ඉක්මටි ඉක්මට හැදෙනු ගහ ටික කාලයක් යනකොට ඒක ගෙඩි හැදෙනවා, අඩු වෙනවා. අතු හැදෙන්නේ නැහැ, කොළ එන්නේ නැහැ. ඊළඟට ගෙඩි හැදුනත් ඒ වච්චර හොඳ නැහැ. සමහරලාට පරදා අඩු, ඒ විතරක් නෙවෙයි ගෙඩි පුංචි. ඊළඟට අන්තිමට හැදෙන්නෙම නැතු යනවා. ඊට පස්සේ අලුත් කොළ එන්නේ නැතු යනවා. ඊට පස්සේ ওই විදිහට පැත්ත පැත්ත අතු මැරෙනවා. ඔය විදිහට ඒ මොකද වෙලා තියෙන්නේ මේ මේ ඒ ගහේ රූප කලාප වල ඕජාව අඩු වෙලා අඩු වෙලා නැවත අලුත් ඒවා හදන්න තියෙන ශක්තිය අඩු වෙලා යනවා. ඒකේ ආයුෂ අවසාන වෙනකොට ඒ ගහට මොකද වෙන්නේ? නැවත අලුතෙන් රූප කලාප හදන්න කිසිම ශක්තියක් නැති වෙනකොට එතනින් එහාට මේකට යන්න බැරි වෙනවා. ඒකේ ආයුෂ අවසාන වෙලා මොකද වෙන්නේ? මේක නැවත අර මනුස්සෙක් මරනවා වගේම ඒකේ අර දිගට හැදෙමින් යන එක නතර වෙලා දිරලා පොළවට වැටලා පස් වෙලා යනවා. එතකොට ඒක සිදුවෙන්නේ මොකක් නිසාද? මේ ඕජාවේ රූප කලාපවල ඕජාවේ අඩුවීම නිසා. ඒකට අදාළ වූ යම් කිසි ආයුෂයක් නැත්තම් ඒ ඕජාව පවතින කාලයක් අරගෙන තමයි ගහක් ඇති වෙන්නේ. බෝංචි ගහ කියන එකට මාස 4ක කාලෙකුත්, අනිත් ලොකු ගස් වලට අවුරුදු 5 10 15 ඒ විදිහට වැඩිමුත් ඉන්නේ. ඒකට අදාළ වූ ඒ රූප කලාප හැදෙනකොට ඒකට කොච්චර දුරට මේකේ යන්න පුළුවන්ද කියන එකේ ඒකට අදාළ රූප කලාපවල ඒක තියෙන නිසා. එතකොට ධාතු හතරෙන් හැදිච්ච ඒවට ඒක අර දිගටම ඒ ධාරා රූප ධාරාව පවත්වන්න බැරි වෙන්නේ මෙන්න මේ ඕජා කියන ලක්ෂණේ අනිත්‍ය ස්වභාවය නිසා. ඒ ඕජා කියන එක දිගට දිගට යවන්න බැරි නිසා. එතකොට එහෙමනම් අපි ඔය දැන් කතා කරා මේ වගේ තියෙන මේ ලක්ෂණ හතර, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන එක. ඕජා කියන එක තමයි මෙහින්නanse ගොඩක් මදි විස්තර කරේ. එහෙමනම් අපි පළවෙනි දේශනාවේදී කරා චසු ලෝකෝ සමුප්පන්න. ලෝකේ හය පළක හැදිලා තියෙනවා කියලා. එතකොට මොකද්ද මේ හය පළ? ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන මේ හය පළේ තමයි හැදිලා තියෙන්නේ. එතකොට ඇහැ කියන එක මොනවද අඳුරන්නේ අපි? ඇහැ කියන එක අඳුරන්නේ වර්ණය කියන එක. ඒ වගේම තව චූටි දෙයක් කියලා දෙන්න ඕනේ. මෙන්න මේ ධාතු හතර, අපි කියවන ධාතු හතර එකටමයි තියෙන්නේ කියලා. පඨවි ධාතුව පමණක්, ආපෝ ධාතුව පමණක්, නැත්නම් තේජෝ ධාතුවයි පඨවියයි පමණක්, අන්න එහෙම තියෙන්නේ නැහැ. මේ ධාතු හතර හැම වෙලාවෙම එකටම පවතිනවා. තියෙනකොට එකටම තියෙන රූප කලාප විදිහට, වෙන් වෙනකොට මේ රූප කලාපේ සම්පූර්ණයෙන්ම වෙන් වෙලා යනවා. එතකොට ඒ වගේ ඇති වෙන මේ ලක්ෂණ හතර, රූප කලාප ඇති වෙනකොට මේ ලක්ෂණ හතරම අනිවාර්යයෙන්ම තියෙන හැම එකෙම. ඒ ලක්ෂණ හතරත් ඒත් එක්කම නිරුද්ධ වෙන රූප කලාප නිරුද්ධ වෙනත් එක්ක. හැබැයි සමහර ඒවා ප්‍රකටයි, සමහර ඒවා ප්‍රකට නැහැ. නෑම වගේ හොයන්ටම බැරි තරම් නොපෙනෙන ඒවා තියෙනවා. හඳුනන්න බැරි ඒවා. එහෙමනම් මෙන්න මේ ධාතු හතරට සහ ඒකේ ලක්ෂණ හතරට කියනවා මොකද්ද? ශුද්ධාෂ්ටක. මූලිකම ಜಾති 8. මෙතන ඉහාට බෙදන්න බැලි මූලිකම ಜಾති 8 නිසා මේකට කියනවා මොකද්ද? ශුද්ධාෂ්ටක කියලා. එතකොට මේ 8 යම් රූපයක් තියෙනවා නම් හැම රූපෙම මේක අනිවාර්යයෙන්ම තියෙනවා කියලා කියනවා. මේ 8ම තියෙනවා අඩු වැඩි වශයෙන්. හැබැයි සමහරට අපට මේකේ අහුවෙන්නේ එක ලක්ෂණයක් පමණයි. අනිත් ලක්ෂණ එකක්වත් අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එක ලක්ෂණයක් අපේ ආයතනයකට අහුණාම අපි දන්නවා මොකද්ද? එහෙනම් මේක ශුද්ධාෂ්ටකවල නිර්මාණයක් කියලා. ශුද්ධාෂ්ටකවලින් හැදිච්ච දෙයක් කියලා. එහෙමනම් අපි බලමු අපි රූප ලෝකය කියලා. මේ ඇහෙන් අඳුරන ලෝකේ අපි දකින්නේ මොනවද මේ රූප කියලා? වර්ණයක් නේද? මේ වර්ණයකින් අපි හැඩයක් අඳුරගන්නවා. වර්ණකින් අඳුර ගැනීම තියෙන්නේ. එතකොට මේ වර්ණය තමයි මේ ඇහැට අඳුරන්න පුළුවන් දෙ. එහෙනම් වර්ණ කියන ලක්ෂණේ තියෙනවා නම් මේ රූප ලෝකෙම මොනවාගෙන හැදිලා තියෙන්නේ? වර්ණේ නැත්නම් අපිට පේන්නේ නැහැ. වර්ණ කියන ලක්ෂණේ තියෙනවා නම් අපි දන්නා මොනවාගෙන හැදිලා තියෙන රූප ලෝකෙම. පඨවි ආපෝ තේජෝ වායෝ ගන්ධ රස ඕජා කියන ඉතුරු හතත් මේකේ තියෙනවාමයි කියලා අපි දන්නවා. මොකද මේ යටම තියෙන මොනවානි කියනවනේ. එහෙනම් අපට ඇහැට පේන යමක් තියනවාද? ඒ සියල්ල මැදලා තියෙන මොනවාගෙන්ද? ශුද්ධාෂ්ටක වලින් කියලා අපට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට නහයට ගඳ සුවඳක් දැනෙනවනේ. ඒ ගඳ සුවඳ දැනෙන්නේ කේ? වර්ණයක් අපට පේන්නේ නැහැ. මොකද අපි දන්නවා මේ ගඳ සුවඳ කියලා යමක් එනවනම් කුඩා කොටස් තියෙනවා. කුඩා කොටස් තියෙන නිසානේ අපට ගඳ සුවඳ කියලා දැනෙන්නේ. නමුත් අපට ඒවා පෙනෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් ඔය සෙන්ට් එකක් වගේ දෙයක් බෝතලයක් බිඳිලා බිමට හැලුනොත් එහෙම ඒ අවට අපට සුවඳක් දැනෙනවා. ඒ සුවඳ දැනෙන්නේ කොහොමද? මේ චූටි අංශු වායු වගේ පුංචි වායුවක් වගේ බවටපත් වෙලා චූටි චූටි ඒ පුංචි කොටස් වාතයට එකතු වෙලා අපි හුස්ම ගන්නකොට ඒ වාතයත් එක්ක ඇවිල්ලා අපේ නහයේ ගඳ සුවඳ දැනෙන තැන්වල ස්පර්ශ වෙනකොට තමයි අපිට මේ ගඳ සුවඳ කියන එක දැනෙන්නේ. ඒ විදිහට අපි දන්නවා. නමුත් අපිට මේ නිකම් බලලා අපිට මේ අංශු පේන ස්වභාවයක් නැහැ. එහෙමනම් මේ නහයට ගඳ සුවඳ දැනෙනවා නම් අපි දන්නවා ගන්ධ කියන ලක්ෂණේ තියෙනවා නම් ඉතුරු හතක් තියෙනවාමයි කියලා. මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ රස ඕජා කියන හතම තියෙනවා. එහෙනම් නහයෙන් අඳුරන ගන්ධ ලෝකෙම හැදිලා තියෙන්නේ. මෙන්න මේ ශුද්ධාෂ්ටක වලින් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපිට යමක රසක් දැනෙනවා නම් රස කියන අපිට පඨවි කියන එක කොහොමද දැනෙනවා? නමුත් අපි දන්නවා රස කියන එක අපට දැනෙනවා නම් මේ දිවේ ගෑවිලා රස කියන ලක්ෂණේ තියෙනවා නම් මේ රස ලෝකෙම හැදිලා තියෙන්නේ. දිවට දැනෙනේ ලෝකෙ සියල්ල දැහැදිලා තියෙන මොනවාගෙන්ද? මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ ඕජා කියන ඉතුරු හතත් එකතු වෙලාමයි. එහෙනම් ශුද්ධාෂ්ටක නිර්මාණයක්ම තමයි මට මේ රස දැනෙන්නේ. නැත්නම් රස ලෝකෙ කියලා මට අඳුරන්නම තියෙන්නේ. ඊළඟට කයට ස්පර්ශයක් දැනෙනවා නම් අපිට ස්පර්ශ කියලා දැනෙන්නේ තද සිනිඳු බව, උණුසුම සීතල කියන ලක්ෂණනේ. එහෙනම් මේකෙන් අපිට ඒ වාර ධාතු ස්වභාවයේ තියෙන ලක්ෂණම අපට අහු වෙනවා. පඨවි කියන්නේ තද ගතිය. ඊළඟට තේජෝ ධාතු. පඨවි තේජෝ කියන ධාතු දෙකේ ලක්ෂණ තමයි අපිට මේ කායයට ස්පර්ශ විදියට දැනෙන්නේ. එතකොට එහෙනම් අපි දන්නා මොනවද? ආපෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන ලක්ෂණ මේ සියල්ල මේකේ තියෙනවා. ශුද්ධාෂ්ටක නිර්මාණ තමයි මට මේ අඳුරන් වෙලා තියෙන්නේ කායට ස්පර්ශ ලෝකේ කියලා. ඊළඟට මේ සිතුවිලි කියනවා. සිතුවිලි කියලා කියන්නේ ඊට ඉස්සෙල්ලා අපි මේ කනට ඇහෙන ශබ්ද. කනට ශබ්දයක් ඇහෙන්නේ කොහොමද? මේ කම්බරේ කියලා කියන ඊය ඩ්‍රම් කියලා කියනවා. මේ කම්බරේ හෙලවෙනකොට තමයි අපිට මේ ශබ්දයක් කියන එකක් අඳුරගන්නේ. මේ කනේ මේ තියෙන පටලේ බෙරේ හැම වගේ තියෙන එක ඒකට ආසන්නේ තියෙනවා දියර වලින් හැදිච්ච ගොළු බිල්ලෙක් වගේ අර කැරකුණු දියර සහිත දෙයක්. ඒකට කම්බරේ හෙලවෙනකොට මේ දියරේ සෙලවීමක් තියෙනවා. මේ සෙලවීමත් ඒක ටිකක් පොඩි පොඩි කෑලි ටිකක් තියෙනවා. අස්තියක් එහෙමත් තියෙනවා කස්සේ. ඒ ඔය ඔක්කොගෙම එකතු වෙලා ඒ හදන කම්පණයෙන් ඒ ස්නායු වලට යම් කිසි සංඥාවක් ලබලා දෙන. අන්න ඒකෙන් තමයි ශබ්ද කියන එක අඳුරන්නේ. එහෙනම් මේ ශබ්ද කියනවා එන්නේ කොහොමද? අපේ කම්බරේ හෙලවෙන්නේ කොහොමද? මේ කම්බරේ හෙලවෙන්නේ මේ කන ඇතුලේ තියෙන වාතයේ හෙලවිලා. අපි දන්නවා සමහර වෙලාවට ලොකු ශබ්දයක් කියනකොට සමහරවගේ කම්බරේ පුපුරනවා. මොකද මේ වාතයේ ඒ කම්පණේ දරන්න බැරුව මේක සියුම් පටලයක්නේ. අර බෙරේක උඩට හයියෙන් ගහපුවම බෙරේ හම පුපුරන කැඩිලා යනවනේ. අන්න ඒ වගේ මෙන්න මේ අර වාතයේ විශාල කම්පනයක් ඇති වුණොත් මේ කනට දරා ගන්න බැරුව කම්බරේ පුපුරන්න පුළුවන්. කන එහෙම වෙන අවස්ථා තියෙනවා. එහෙමනම් මේ වාතය කියන එකත් හරියට මේක ගොඩක් අවුල් කරගන්න එපා. බොහොම සරලව හිතන්න හරියට දියරයක් වගේ තමයි. කියන්නේ අංශු දියරයකට වඩා ඈත් වෙලා තියෙනවා. ඒකට මේ වාතින් පිරලා තියෙන මේ පරිසරේ සද්දයක් ඇති කරනකොට මේ වාතේ තරංගයක් විදිහට අපි ජල තරංග දැකලා තියෙනවානේ. ඒ ජල තරංගයක් වගේම මේ වාතේ තරංගයක් යනවා. මේ වාතේ තරංග ආකාරයට ක්‍රියාත්මක කරන අතනින් පිට කරපු ශක්තිය නිසා ඒ තරංග අපේ කණ ඇතුලේ වාතේ තොලවනවා. තොලවනකොට ඒ කම්බරේ මෙන්න මේ වාතෙන් හෙලවෙනවා. අපි දැකලා තියෙනවානේ කොඩියක් හුලං එන තැනක තියෙනකොට මේ කොඩිය එහාට මෙහාට හෙලවෙනවා නේද? ඒක වේගෙ වැඩි නම් වේගෙන් හෙලවෙනවා. අන්න ඒ වගේ ඒ වාතෙන් හෙලවෙන ස්වභාවය නිසා තමයි මෙන්න මේ ශබ්ද ලෝකයක් නැත්තම් ශබ්ද කියලා જાතියක් අපිට අඳුර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙමනම් ඒකේ අර පඨවි ස්වභාවය, තද ස්වභාවයක් තියෙනවනේ. ඒක නිසානේ හෙලවෙන්නේ. හුලඟේ තියෙන තද ස්වභාවයෙන් තමයි මේ කොඩිය හෙලවෙන්නේ. අන්න ඒ වගේ වාතයේ තියෙන අපේ කනට එන තරංගයේ තියෙන තද ස්වභාවයෙන් තමයි අපේ කම්බරේ කියන එකත් හෙලවෙන්නේ. එහෙමනම් පටවි ස්වභාවය තියෙනවා. පටවි ස්වභාවය නිසායි අපට මේ සද්ද ඇසීමක් සිදු වෙන්නේ. එහෙමනම් අපි දන්නවා මේක ඉතුරු හතම තියෙනවා. එහෙනම් මේක ඇදලා තින්නේ සුද්දාෂ්ටක වලින් හැදිච්ච දෙයක් තමයි අපි මේ කණින් අඳුරගන්නේ. එහෙමනම් ඊළඟට මේ සිතුවිලි කියන ඒවා. ඒකට මේ මොලේ තුර සියුම් කරන්ට් එකක් වැඩ කරනවා. සියුම් විද්‍යුත් තරංග ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා. අපේ හෘද වස්තුවේ තරංග ක්‍රියාත්මක වෙනවා නේද? කරන්ට් එකක් තියෙනවා. මේ මුළු ශරීරෙම කරන්ට් එකක් තියෙනවා. යම් කිසි සුළු මේ වෝල්ටේජ් මේ ධාරිතාවයක් තියෙනවා. මේ කය පුරාම වැඩ කරනවා. ස්නායු පද්ධතිය හෘද වස්තුව මොලේ වගේ මේ කරන්ට් එකත් එක්ක ක්‍රියාත්මක වෙන කොටස් තියෙන ඒ විදුලියක් තියෙනවා මේක ඇතුළේ. එතකොට මෙන්න මේ සිතුවිලි කියනවා ශක්තියක් විදියට, ස්පාර්ක් එකක් විදියට තමයි අනිත් තැනකින් අඳුර ගැනීමක් කියලා සිදු වෙන්නේ. එහෙමනම් ඒකෙත් තියෙන ඕජා ස්වභාවයේ, ඕජා ස්වභාවය තියෙන නිසා අපිට මේ සිතුවිලි කියන එක අඳුරගන්න පුළුවන්. මේ ඉන්නාසෙක් අහන්න එපා ඒක කොහොමද අඳුරන්නේ කියලා. නමුත් ඉතින් ඒක තමයි අපිට පෙන්වන්න පුළුවන් දෙයක් නෑ මේ සිතුවිලි කියනවා. නමුත් සිතුවිල්ලක් කියන එකක් එන එකක් අපට දැනෙනවා, ස්පර්ශ වීමක් දැනෙනවා. අපි හිතපු ගමන් කියන්නේ දැන් තමයි මට මේක මතක් වුනේ. සමහර දේවල් මතක් කළා කියනවා දැන් තමයි මට මේක මතක් වුනේ කියලා. එhmenan මේ මතක් වුණා කියන්නේ මොකද්ද? ඔන්න සිතුවිල්ල මනසට ස්පර්ශ වුණා. ස්පාර්ක් එකක් වගේ ඇවිල්ලා ස්පර්ශ වුණා කියන එක. එතකොට එhmenan ස්පර්ශ වෙනවා නම් ඒකත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් හැදුන එකක්මයි, නැත්තම් සුද්දාෂ්ටකවල නිර්මාණයක්මයි. එhmenan අපි ලෝකේ කියලා රූප ලෝකේ, ශබ්ද ලෝකේ, ගන්ධ ලෝකේ, රස ලෝකේ, ස්පර්ශ ලෝකේ, සිතුම් ලෝකේ කියලා ලෝක හයක් අඳුරගත්තට එහෙනම් ලෝක හයෙම තියෙන මොනවාද? මෙන්න මේ සුද්දාෂ්ටක නිර්මාණ. එහෙනම් මුළු ලෝකෙම ගැන මොකද්ද අපිට කියන්න තියෙන්නේ? මේ සුද්දාෂ්ටක නම් මේ ආබන්ධන විබන්ධන ස්වභාවේ, ආපෝ ධාතුවේ තියෙන ආබන්ධන විබන්ධන ස්වභාවේ, ක්ෂණයක් ක්ෂණයක් පාසා එකතු කරන වෙන් කරන ස්වභාවය නිසා ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපදෙන නිරුද්ධ වෙන ලෝකයක් තමයි තියෙන්නේ. හැබැයි අපට ඒක අහු වෙන්නේ නැහැ. මොකද අපේ ආයතන ඉච්චර ජීවුණු නැහැ. එහෙමනම් මේ ධාතු ස්වභාවයෙන් කතා කරනකොට අපිට මේ ලෝකේ කොච්චර වෙලා නිත්‍යද කියලා හොයාගන්න පුළුවන්. ක්ෂණයක් පාසා ඉපදෙන නිරුද්ධ වෙන එකක්, එහෙනම් ඒක අනිත්‍ය වූ දෙයක්. ඊළඟට මේක තියෙනවා කියන්නත් බෑ, නැහැ කියන්නත් බෑ. ඇති වෙනකොටම නිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙනකොටම නැවත ඇති වෙනවා හේතු තියෙන නිසා. එහෙමනම් මෙන්න මේ තියෙනවා කියන්නත් බැරි, නැහැ කියන්නත් බැරි බොරු මායාවක් නිසා මෙන්න මේකට දුකයි කියලා කිව්වා. දුක කියන්නේ අන්ත දෙකක්, තියෙනවත් නෙවෙයි නැහැත් නෙවෙයි. අන්න එතන තමයි මේ ධාතු ස්වභාවයෙන් දුක කියලා විස්තර කරනවට ගන්න. ඊළඟට අනාත්මයි කියලා කියන්නේ මේකේ දිගට පවතින මොකක්වත් නැති නේ. තියෙනවා කියලා දිගට පවතින එකක් ඇත්තිනේ. අනිත්‍ය නිසා ඇති වෙනකොටම නිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙනකොටම ඇති වෙනවා. මගේ කරගත හැකි දෙයක්වත්, මගේ කරගත යුතු දෙයක්වත් දිගට පවතිනවා කියලා කියන්න දෙයක්වත් මේක මොකක්වත්ම නැහැ. ඒක නිසා අනාත්මයි කියලා කියනවා. එහෙනම් ධාතු ස්වභාවයෙන් අනිත්‍ය දුක් අනාත්ම කියලා කියන්නේ බොහොම ගැඹුරින් මේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණය කියනකොට. එහෙමනම් අපිට මේකට චුට්ටක් උදාහරණයක් ගත්තොත් එහෙම අපිට මේ රූප කලාප බිඳිනවා පේන්නෙත් නැහැ, ඇති වෙනවා පේන්නෙත් නැහැ. මොකද මේකේ වේගය නිසා. එතකොට මේකේ අපි මේ පේන පින්දුපොන් සූත්‍රයේ කතා කරපු රූපය ගැන කතා කරනවත් එක්ක අපි මේ සංඥාව ගැනත් කියලා තියෙනවා. මරී චීප මා සංඥා. සංඥාව මිරිඟුවක් වගේ කියලා කියනවා. එතකොට මිරිඟුවක් වගේ සංඥාව කියලා කියන්නේ මොනවද අපි සංඥා කියලා කියන්නේ? අඳුරන જાති. ඇහෙන් අඳුරනවා රූප සංඥා. කනෙන් අඳුරනවා ශබ්ද සංඥා. නහයෙන් අඳුරනවා ගන්ධ සංඥා. දිවෙන් අඳුරනවා රස සංඥා. කයෙන් අඳුරනවා ස්පර්ශ සංඥා. මනසින් අඳුරනවා සිතුම් සංඥා. මේකටයි මිරිඟුවක් වගේ කියලා කියන්නේ. ඒකට මිරිඟුව කියලා කියන්නේ ඇත්තටම තියෙන එකක් නෙමෙයි. තියෙනවා වගේ පේනවා. හැබැයි එතන ඇත්තටම තියෙන දෙයක් නැහැ. ඇත්තටම තියෙන ජල වාෂ්ප ටිකක්. ඇත්තටම තියෙනවා දෙයක්. හැබැයි ඇත්තටම තියෙන දේ නෙමෙයි අපට පේන්නේ. අපට පේන්නේ වතුර තියෙනවා, වතුර ගලනවා වගේ. ඊළඟට අපි ගත්තොත් දේ දුන්න කියන එක. දේ දුන්න කියන එක නෑ කියන්න බෑ. දේ දුන්නක් පේනවා මෙහැට. හැබැයි ඇත්තටම දේ දුන්න කියන එකක් නෑ. ජල වාෂ්ප තියෙන වෙලාවට ආලෝකයකට වැටෙනකොට මේකේ මෙන්න මේ ආලෝකයේ බෙදිලා යන නිසා දේ දුන්නක් කියලා එකක් හැදිලා පේනවා. හැබැයි අපට මේ ජල වාෂ්ප අතරින් ආලෝකය යන බවක් නෙවෙයි පේන්නේ, දේ දුන්න කියලා තියෙන එකක්, පවතින එකක් පේනවා. එතකොට මේ දේ දුන්න නෑ කියන්න බෑ, තියෙනවා. තියෙනවා කියන්න බෑ නෑ. එතකොට මේ දේ දුන්න කියන එක මගේ කරගන්න පුළුවන් දෙයක්වත්, මට අයිති කරගන්න පුළුවන් දෙයක්වත්, පවත්වන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. අන්න ඒ වගේ මේ සංඥාව මිරිඟුවක් කියලා කිව්වේ එකයි. සංඥාවක් පේනවා. හැබැයි ඒකේ ඒ තියෙන දේ නෙවෙයි පේන්නේ. පේන දේ ඇත්තට මෙතන නැහැ. මිරිඟුව කියන එකේ ජලය විදිහටනේ අපිට පේන්නේ. මිරිඟුව කියන එකනේ ජලය පෙනුනට ඒ විදිහට ගලන ජලයක් නැහැ. මුව රැවටෙනවා කියලා කියන්නේ මේ ඇත්තටම වහිනවා කියලා එකනේ. වහිනවා වගේ පෙනුනට එතන ඇත්තටම වහින්නේ නැහැ. හැබැයි එතන යමක් තියෙනවා. තියෙන්නේ මොකද්ද? රස්නේ වැඩි නිසා මේ තරංග, වායු තරංග වතුර වගේ උඩට යනවා. අන්න ඒක තමයි වතුර වගේ පේන්නේ. එතකොට අපි දකින්නේ ඇත්තටම තියෙන දේ නෙමෙයි. දකින්න දේ එතන නෑ. තියෙන දේ අපට පේන්නේ නෑ. එතකොට ධාතු ස්වභාවය කියන එක අපට දකින්න බෑ. අපි ආයතනට අහු වෙන්නේ නෑ. හැබැයි ඒ වගේ අහු වෙන එකක් තියෙනවා. ඒකේ ඇත්ත නෙමෙයි. වර්ණ කියන ලක්ෂණේ අහු වෙනවා. අන්න ඒ වගේ ගන්ධ කියන ලක්ෂණේ අහු වෙනවා. ඒ වගේ ලක්ෂණ ටිකක් අහු වෙන ඒ සැබෑ දේ අපට අහු වෙන්නේ නෑ. ඒ ධාතුයේ ස්වභාවය දකින්න. අන්න ඒක නිසායි කිව්වේ මේ සංඥා සියල්ල මිරිඟුවක් වගේ කියලා. වේගෙන් ඉපදෙන නිරුද්ධ වෙන බවක් අපට කොයිලාවකවත් මේකේ අහු වෙන්නේ. රූප කලාප ඉපදෙන නිරුද්ධ වෙන අපි දකින්නේ. නিত্যව තියෙන බවක් තමයි පේන්නේ. හරියට ගිනි පන්දමක් අරගෙන වේගෙන් කරකවනකොට අපට ගිනි වලල්ලක් පේනවා. හැබැයි ගිනි වලල්ල කියලා එකක් ඇත්තරම නැහැ. හැබැයි ගිනි වලල්ලක් අපට පේනවා. ගිනි වලල්ලක් පේන්නේ මොකක් නිසාද? ගිනි පන්දම වේගෙන් කරකවන නිසා. කරකවනකොට ඇති වෙන එක. ඒකට තියෙන්නේ ගිනි පන්දම තැනින් 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 රවුමට යන එකක්. ඒකට අපිට ගිනි පන්දම පේන්නේ කරකවනකොට දැනෙන්නේ පේන්නේ වලල්ලක්. නিত্য පවතින ගිනි වලල්ල. එතකොට මේ ගිනි වලල්ල මගේ කරගන්න කවුරු රීතුව? මේක මගේ කරගන්න පුළුවන්ද? කරගත හැකි දෙයක්ද? පවත්වන්න, නවත්වන්න මගේ කරගන්න පුළුවන් දෙයක්ද මේ ගිනි වලල්ල කියන එක? එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ හේතු තියෙනකම් ගිනි පන්දම කරකෝණකම් වලල්ල කියන එක තියෙනවා. ගිනි පන්දම නතර කරපු ගම වලල්ල නැතිලා යනවා. ඒ වගේ මේ ධාතු ස්වභාවයෙන් වේගෙන් ඉපදෙන නිරුද්ධ වෙන ගොඩක් තියෙනවා. හැබැයි අපට නিত্যව පවතින දෙයක් තියෙනවා කියලා කියන්නේ පේනවා. එතකොට මේක ගිනි වලල්ල කියන එක නিত্য දෙයක් නෙවෙයි, අනිත්‍ය දෙයක්. එතන අපිට පැහැදිලිනේ ගිනි පන්දමේ එක 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 තැනින් තැනට නිරුද්ධ වෙවි, ඊළඟ තැනට යනවා. ඒක නිරුද්ධ වෙන එහෙම එකක් නේ. මේ වේගය නිසානේ තියෙනවා වගේ රවුමක් වගේ පේන්නේ. අපි මේ ඇහැට පේන මායාවක් නේ. එතකොට අන්න ඒක නිසා අනිත්‍ය වූ දෙයක් තමයි අපට මේ තියෙනවා වගේ පේන්නේ. ඒක නিত্য දෙයක් නේ. ඒකයි මායාවක් කියලා කිව්වේ. ඒක ඇත්තට තියෙන එකක් නෙමෙයි. ඇහැට තියෙනවා වගේ පේනකොට ඇත්තට මෙතන එහෙම එකක් නැහැ. මොකුත් නැහැ නෙමෙයි. මොකුත් නැහැ කිව්වොත් අන්තයකට යනවා. මොකුත් නැහැ කියන කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. ඒ ධාතු ස්වභාවය අපිට පේන්නේ. පේන දේ එතන නැහැ. මොකුත් නැහැ කිව්වොත් ඒක අන්තයක්. ඒක ගොඩක් තැන්වල කියන එකක්, ඒක වැරද්දා. බුදුහාම ප්‍රදේශනා කරනවා මේක මොකුත් නැහැ කියන්න බෑ කියලා. මොකුත් නැත්තේ නැහැ, තියෙනවා. තියෙනවා ධාතු ස්වභාවය. ධාතු ස්වභාවය අපිට අඳුරන්න බෑ. අපේ ආයතනට අහු වෙන්නේ. එතකොට ඉති ඒ වගේ හැදෙන දෙයක් තමයි අපේට අහු වෙන්නේ. එහෙම නැත්තම් මොකුත් නැත්තම් මේ බොරුවක් නම් අපිට දැන් නිකන් මේ ඉන්න ගමුත් මිරිඟු බලන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම එකක් බලන්න බෑනේ. දැන් මට මිරිඟුවක් බලන්න ආසයි කියලා මට නිකන් බලන්න පුළුවන්ද? එහෙම බෑ. මේ හිතේ හැදෙන මායාවක් නෙවෙයි. ඒකට හේතු තියෙනවා. හේතු තියෙනකොට ආයතනෙ හැදෙන එකක් කියන්නේ. මේ ආයතනෙට හැදෙන එකක් කියන්නේ. දේ දුන්නක් එහෙනම් හිතේ හැදෙන මායාවක් නම් මට දැන් හිතලා දේ දුන්නම් බලන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බෑ. ඒ හේතු තියෙනකොට හැදෙනවා. හැබැයි තේරුම් ගන්න තියෙන්නේ මෙතනදී ගොඩක් තැන්වල පැටලිලා තියෙන තැන් තියෙන්නේ මේ වගේ තැන්. එහෙම තියෙනවා තැන්. එහෙම දේශනත් කියනවා. තියෙන දේ පේන්නේ. පෙනෙන දේ එතන නැහැ. තියෙන ධාතු ස්වභාවය. ඒක අපට පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ ගිනි වලල්ලා. හැබැයි වලල්ලක් හිතන්නේ. ගිනි පන්දමක් තියෙනවා කරකවනකොට පන්දම පේන්නේ. අපිට පේන්නේ වලල්ලා. අන්න ඒක තමයි මෙතන කියන්නේ මායුපමාච විඤ්ඤාය. මායාවක් වගේ එකක් කියලා කිව්වා. එමනම් මං හිතන්නේ අපි ධාතු ස්වභාව ගැන ගොඩක් කතා කරා. අපි බලමු තවත් ඕනේ නම් තව දුරටත් අපි තව සතියක් කරන්න පුළුවන්. අනිත් පැයට මේට වඩා මොන හරි විස්තර ඕනේ නම්. හොඳයි එහෙනම් අපි කාලය අවසන් වෙන නිසා ධර්ම දේශනාව මෙතනින් අවසන් කරමු. එහෙනම් අද පොඩි පුණ්‍යානුමෝදනාවක් කරන්න තියෙනවා. මේ ධර්ම දේශනාව සඳහා පුණ්‍ය අනුමෝදනාවක් ලැබිලා තිනා මම ඒක කියන්න. තෙරුවන් සරණයි සෑම සුමානේකම සුරුම් තාක්ෂණයේ ඔසේ අප අමාමයනී බුදුල පියාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරමින් අපහට මඟ පෙන්වන අවසරයි. පූජ්‍ය ධම්ම සුමිත්‍රා භික්ෂුණීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අද දින පැවැත්වෙන ධර්ම දේශනාවට දායකත්වයේ දැරීමෙන් උන්වහන්සේ වැඩ සිටින්නා වූ ආරාමේ නඩත්තුව සඳහා මෙම මුදල පූජා කරමු. අප විසින් ඊටමත් පිරිසුදු සිතින් කරන්නා වූ මෙම පූජාවෙන් යම් කුසලයක් වේද, ඒ සෑම කුසලයක්ම තුන් ලෝකයේම සිටින්නා වූ සියලුම සත්වයන්ට උතුම් වූ නිවන සඳහාම මෙම කුසලයේ හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි කියලා සඳහන් කරලා තියෙනවා. මේ පිරිස කවුද මේක පූජ කරන්න කියලා නම සඳහන් කරන්න අවශ්‍යතාවයක් නැති නිසා වෙන්න ඕනේ. ඒ නම සඳහන් කරලා නැහැ. හොඳයි එහෙනම් මේ ධර්මය අහලා බොහෝ දිනක් ධර්මයේ යම් පමණකට හෝ අවබෝධ කරගන්න ඇති කියලා හිතනවා. මොකද භාවනා කොටස අපිට මේ Zoom එකකින් කරන කෙනෙක් එච්චර ප්‍රැක්ටිකල් නෑ, කියන්නේ ප්‍රායෝගික නෑ. ඒක නිසා ඉතින් එහෙම අපිට කරන්න පුළුවන් පොඩි පොඩි කොටස් තමයි කරන්න වෙන්නේ. නමුත් ඒකෙම බොහෝ දිනක් කුමක් හෝ දෙයක් අඩුම ගානේ නිවැරදි ධර්මී මොකක්ද කියන එක හරි යම් අවබෝධයක් ගන්න ඇති. එහෙමනම් ඒකට අනුග්‍රහය දක්වන්නේ මේ සියලුම දෙනාට ඒ ධර්ම දාණය මේ කුසලයේ හිමි වෙනවා. ඒ සියලුම දෙනාට ධර්ම මාර්ගය යෑමට යම් කිසි බාධකයක් තියෙනවා නම් සියලු බාධක දුරු වේ. ඒ වගේම මේ සහභාගී වෙන සියලු දෙනාටම සුවසේ මේ ධර්ම මාර්ගය වඩාගෙන යාම සඳහා මේ සියලු කුසල් උපකාර වේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගැනීම සඳහා කායික මානසික නිරෝගී භාවය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන සීලුම් පිරිසත් මම හිතනවා මේ ආශිර්වාද කරන ඇති ඒ අනුග්‍රහ දක්වන පිරිසට කියලා. හොඳයි එහෙනම් අපි දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව දෙමු. එහෙනම් හැමෝගේම මයික් ඕන් කරන්ඩ අන්මියුට් කරලා දෙනවා නම් හොඳයි. සංවිධායක කරන කට්ටිය සිල් දෙනාට තෙරුවන් සරණයි.
අවසරයි මහින්ද හස. තෙරුවන් සරණයි. පොඩි නිවේදනයක් තියෙනවා සිදු කරන්න නම්. ඇත්තටම ඔබ හසේ පුණ්‍යානුමෝදනා කරපු නිසා මම මතක් කරන්න කැමතියි සිල් දෙනාටම. මේ ඔබ සිල් දෙනාටත් අවස්ථාව උදා වෙලා තියෙනවා දානමය කුසලයන් අතරින් අග්‍රතම දානය වූ ධර්ම දාන කුසලය සිදු කර ගැනීම සඳහා ධර්ම දේශනාවන් සඳහා අනුග්‍රහය දැක්වීම මගින්. ඒ වගේම මතක් කරන්න කැමතියි මේ අනුග්‍රහය දක්වමින් ඔබ ලබා දෙන සියලුම පරිත්‍යාග යොමු කර ලබන්නේ කුමක් සඳහාද කියලා. දැනට කුලී පදනම් මත නිවසක පවත්වාගෙන යන විශුද්ධි මෙහෙණි ආරාමයේ භාවනා වැඩසටහන් පවත්වාගෙන යෑමේදී ඇතිලා තියෙනවා ඉඩකඩ පහසුකම් පිළිබඳ පොඩි ගැටලුවක්. ඉතින් ඒ ගැටලුව සැලකිල්ලට ගෙන